මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිවස්තුංග ශීල සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපන්නකං ඨානමේකේ ဒුතියං ආහුතක් කිකා ඒතදඤ්ඤාය මේ ධාවී තංගං හේ යදපන්නකං සදහවත් පින්නතුනි නුවණැත්තාත් අනුවණයාත් අතර වෙනස ඉදිරිපත් වන ප්‍රශ්නයකදී ගන්නා ක්‍රියාමාර්ගය අනුව තේරුම් ගත හැකි බව තිලෝගුරු බුදුරජාන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. අනුවණයා ප්‍රශ්නයක් දිහා බලන ආකාරයටත් ගන්නා නිගමනවලටත් වඩා හාත්පසින් වෙනස් ආකාරයකට නුවණැත්ත අය ප්‍රශ්නය දිහා බලලා නිගමනවලට පැමිණෙනවා. ඒ නිසාම අනුවණයා පරිහානියට පත්වන තැනින් නුවණැත්තා තමාගේ දියුණුව සලසා ගන්නවා. මේ ධර්මයේ අපන්නක ප්‍රතිපදාව නමින් හැඳින්වෙන්නේ ඒ නුවණැත්තාගේ පිළිවෙතයි. අපන්නක ජාතකයේ ඒ ඥානවන්ත ප්‍රතිපත්තිය සඳහන් කෙරෙන ගාථාව තමයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ. ජාතක පොතේ අයන්න වගේ ඉදිරිපත් වෙලා තියෙන්නේ අපන්නක ජාතකයයි. ඒකේ සිද්ධාන්තමය වටිනාකම නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ අපන්නක ජාතකතාව එහෙම කවුරුත් මේ ජාතකතාව ගැන දන්න නිසා ජාතකතාවක තියෙනවා වර්තමාන කතා වශයෙන් එකට නිදාණය. ජාතකතාව දේශනා කරන්න හේතු වුණු අවස්ථාව හැටියට. ඉතින් මේ අපන්නක ජාතකයේදී සඳහන් වෙන්නේ මෙහිමයි. තිලෝගුරු බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන අවස්ථාවක අනේපිඩු සිටානන් තමන්ගේ යහළු තීර්ථක ශ්‍රාවකයන් 500 දෙනෙක් එක්ක බුදුරජාන් වහන්සේ දකින්න පැමිණියා. පැමිණිලා ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා අර තීර්ථකයන් 500 දෙනාම තමන්ගේ තීර්ථක සරණ අතහැරලා බුදුරජාන් වහන්සේගේ සරණ ගියා, තුනුරුවන් සරණ ගියා. ඊට පස්සේ ඉඳලා අනේපිඩු සිටානන් එක්ක ජේතවනාරාමයට නිතර එනවා, බණ අහනවා, දන් දෙනවා, සිල් රකිනවා. ටික කාලයකට පස්සේ බුදුරජාන් වහන්සේ සවැත් නුවරින් රජගහ නුවරට වැඩම කළා. වැඩම කළාට පස්සේ මෙන්න මේ තීර්ථකයන් 500 කලින් තීර්ථකයන් හැටියට සිටිය මේ 500 දෙනා ආපහු අර තුනුරුවන් සරණ ඇතහැරලා තීර්ථක සරණ ගත්තා. ඔහොම ගිහිල්ලා 7-8 මාසයකට පස්සේ ආයි බුදුරජාන් වහන්සේ සවැත් නුවරට වැඩම කළාම අනේපිඩු සිටානන් මේ 500 දෙනාත් එක්ක බුදුරජාන් වහන්සේ දකින්න ඇවිල්ලා මේ කාරණේ හෙළි කළා. අර තීර්ථකෙන්ටත් ටිකක් ලැජ්ජා හිතෙන විදියට. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ තුන්රුවන් සරණ යාමේ වටිනාකම නිකුත් ආකාරයෙන් ප්‍රකාශ කරලා වදාලා අතීතයේ තැතැම් කෙනෙක් පිහිට නැති දේ පිහිට හැටියට වරදවල තේරුම් ගැනීම නිසා අමනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන් අරගත් කාන්තාරේ යක්ෂයන්ට බිලි වෙලා විනාශයට පත් වුණා කියලා හැම ප්‍රකාශ කරාම අනේපිඬු සිටානන් බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා හිටියා ඒ අතීත කතාව වදාරන හැටියට. ඒ අතීත කතාව මෙහෙමයි. ජාතක කතා ආරම්භ වෙන හැටි මේ පින්නතුන් කවුරුත් දන්නවා. අතීතයේ කසීරට පර්ණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන් රජ කරන කාලේ පෝසතාණන් වහන්සේ වෙළඳ කුලයක ඉපදිලා ඔය ගැල් 500ක් අරගෙන කාන්තාර මැදින් යන වෙළෙන්දෙක් හැටියට ඒ තරුණ වයසට පත් වුණාම වෙළෙන්දෙක් හැටියට ජීවිකාව ගෙනිච්චා. ඔය අතීත පරණ පොත්වල සාතු නායකයා කියලා කියන්නේ දැන් මේ කාලේ කියන අර්ථය සාතු නායක කියලා කියන්නේ ගැල් නායකයෙක්. ඉතින් අන්න එහෙම ගැල් නායකයෙක් හැටියට වෙනදාමේ යමින් හිටියා. ඒක රැකියාව හැටියට කළා. ඒ නගරයේම හිටියා. ඒ බර්ණැස් නුවරම හිටියා. තවත් මෝඩ පහේ වෙළෙන්දෙක් එයත් මේ ගැල් 500ක් අරගෙන ඔය කාන්තාර මැදින් යන කෙනෙක්. එක අවස්ථාවක බෝධිසඳානන් බර්ණැස් නුවරින් අගනා බඩු එහෙම අරගෙන ගැල් වල පුරවාගෙන කාන්තාර මැදින් ඈත නගරයකට යන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේම මොඩ වෙලෙන්දත් ඒ එක්කම යන්න සූදානම් වුණා. එතකොට බෝධිසඳානන් කල්පනා කළා දැන් අපි දෙගොල්ලම ගියොත් ඒ ගැල් 1000කට මාර්ගයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මිනිසුන්ටත් හරියට දිය ආදිය ලැබෙන්නේ නැහැ. තනකොළ ලැබෙන්නේ නැහැ ගවයින්ට. ඒක නිසා එක්කෝ මා කලින් යන්න ඕනේ, එහෙම නැත්නම් මේ වෙළෙන්ද කලින් යන්න ඕනේ කියලා හිතලා කිව්වා අර මෝඩ වෙළෙන්දා ළඟට ගිහිල්ලා ඇව්වා ඔබ යනවද ඉස්සෙල්ලා මමද යන්නේ කියලා. එතකොට යා මෝඩ වෙළෙන්ද කල්පනා කළා පළමුවෙන් යාමේ ආනිසංස මේ විදියට මට පුළුවන් මඩ නොවුණු ඒ පාරෙන්ම මාර්ගයෙන් මගේ ගැල් අරගෙන යන්න, නොබිඳුරු මාර්ගයෙන්. ඒ වගේම මගේ ගවයින්ට හොඳට තනකොළ තිබෙනවා, මනුෂ්‍යයින්ටත් පලාකොළ ලබා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම ගියාම, මඩ නොවුණු ජලය මට ලබා ගන්න පුළුවන් පළමුවෙන් ගියාම, ඒ වගේම මට ඕන හැටියට බඩුවල මිල නියම කරන්න පුළුවන් කියලා ඔය විදිහට ආනිසංස පහක් දැක්කා. දැකලා කියනවා මම කලින් යනවා කියලා. බෝසතාණන් වහන්සේත් කල්පනා කරලා වෙන හේතු පහක් උඩ පසු යන්න ඒකෙම ආනිසංස දැක්කා. කල්පනා කළා හිතුවා මේ දැන් මේ වෙළඳ ගිහිල්ලා පාර සකස් කරාම නොසමතෙන් සම කරලා සකස් කරාම මගේ ගමන පහසු වෙනවා. ඒ වගේම ඒ ගවරැළ ඒ ගවයින් මෝරපු තනකොළ කෑවහම මට මගේ ගවයින්ට ලා තනකොළ තියෙනවා. ඒ වගේම මගේ මිනිස්සුන්ටත් හොඳ මිහිරි පලාකොළ එහෙම ලැබෙනවා. ඊළඟට ජලයත් ඒ කට්ටිය ඒ අය කලින් ගිහිල්ලා ජලය නැති තැන්වල කැණීම් කරලා වලවල් හාරලා වතුර ගත්තාම මට ආයිත් කරදර වෙන්න ඕනේ. මට ඒ වලවල් වලින් වතුර ගන්න පුළුවන්. ඒ වගේම මේ බඩු මිල කරනවා කියන එක කෙනෙක් මරන්න වගේ වැඩක්. ඒක නිසා මම මට පහසුයි ඒ අය ගිහිල්ලා නියම කළ මිලටම මට ගිහින් බඩු විකුණන්න පුළුවන් කියලා ඒ පැත්තෙන් බෝසතාණන් ආනිසංස පහදගෙන හොඳයි මම පස්සේ යන්නම් කියලා. ඉතින් අර මෝඩ වෙලෙන්දා යල්වල වතුර එහෙම පුරවාගෙන අර දැන් ඒ කාලේ ඔය වතුර නැති කාන්තාර හඳුන්වන්නේ ඔය පරණ පොත්වල නිරුදක කාන්තාර කියලා. උදක කියලා කියන්නේ වතුරට. ඒකට වතුර නැති කාන්තාර, නිරුදක කාන්තාර. ඒ වගේම අමනුෂ්‍යය නරක් ගත්. එහෙම එක එක කාන්තාර වර්ග ගැන සඳහන් වෙනවා අතීතයේ. මේක එතකොට වතුරත් නැහැ. ඒ වගේම අමනුෂ්‍යය නරක් ගත්තු කාන්තාරයක්. ඉතින් මේ මෝඩ වෙලෙන්ද අර ගැල් අරගෙන යනකොට හරියට කාන්තාරේ මැද හරියට ආවහම අර ඒ එතන දැක්වෙන හැටියට ඒ කාන්තාරයට අරක් ගත් යක්ෂයා මේ පිරිස ලවා වතුර වීසි කරවලා දුර්වල කරලා මේ අය කන්න ඕන, මේ ගවයිනුත් එක්කම කන්න ඕන කියලා හිතාගෙන අධිපතියෙකුගේ වේශය මවාගෙන 10ක් 12ක් පිරිසකුත් එක්ක යානාවකින් එනවා. සමහර ඒ පිරිස නෙළුම් මල් පැලඳගෙන, නෙළුම් මල කමින්, හිස කෙස් තෙමිලා, වස්ත්‍රත් තෙමිලා, හරියට හොඳට වතුර තියෙන පළාතකින් එන්න වගේ ගැල්වලක් මඩ තියෙනවා. ඉතින් ඉස්සරහට ඇවිල්ලා මෝඩ වෙලෙන්දා එතන අයින් කරලා කොහෙද යන්නේ කියලා අහලා එහෙම පිලිසඳර කතා කරලා, එතකොට අර මෝඩ වෙලෙන් දහනවා ඔයා එන පැත්තේ ඔය වතුර එහෙම තියෙනවා, අපෝ හොඳටම වහින බැඳගෙන වහින ඕන තරම් වතුර තියෙනවා, විල්පකුණු තියෙනවා කියලා ඉතින් අර යක්ෂයා වර්ණනා කරනවා. ඊළඟට ඇහුවා ඔය ගැල්වල මොනවද තියෙන්නේ, අර පිටිපස්සෙන් එන ගැල්වල ඒ වතුර තියෙන්නේ කියලා. මොකටද මේ වතුර ගෙනියන්නේ, මේ ඕන හැටියට වතුර තියෙනවා, නිකන් මේ ගැල්වල පුරවගෙන යන්න ඕනේ නැහැ කියලා යක්ෂයා කිව්වා. ඉතින් මේ මෝඩ වෙලෙන් දත් ඒ යක්ෂයාගේ වචන අහලා අර බලන් එහෙම ඒ හැලි බින්දලා වතුර අහක දාලා ඉදිරියට ගියා. නමුත් අර බලාපොරොත්තු වෙනේට වතුර නැහැ. ඉතින් බොහොම මිනිස්සුත් ක්ලාන්ත වෙලා, ගණුනුත් ක්ලාන්ත වෙලා රාත්‍රියේ ඒ තවලම ඒ නතර කළා. ඒ අය ක්ලාන්ත වෙලා වැටිලා හිටියා. රාත්‍රි කාලයේ යක්ෂයින් යක්ෂපුරයෙන් ඇවිල්ලා ඔක්කොම කාලා දැම්ම, ගවයිනුයි වෙළඳනුයි කාලා දාලා 60 කට විතරක් ඉතුරු කළා. ඔන්න එතකොට ඒ මෝඩ වෙළඳට ගිය කාලා. ඊළඟට ඒ මෝඩ වෙළඳා ගිහිල්ලා පිට වෙලා මාස එකහමාරකින් බෝසතාණනුත් තමන්ගේ ගැල් 500ක් අරගෙන අර විදිහටම පිටත් වුණා. පිටත් වෙලා ඒ කාන්තාරේ මැදට එනකොට යක්ෂයා අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම එනවා. ඇවිල්ලා බෝසතාණනුත් රවට්ටන්න මේ හරිය හොඳට වතුර තියෙනවා, වීසි කරලා යන්න කිව්වහම බෝසතාණන් කපාටම අඳුනගත්තා මේ යක්ෂයෙක් බව. ඇස්වල රතු පාට නිසාත්, හෙවණ ඇලි නැති නිසාත් මේ යක්ෂයෙක් වෙන්න ඕන කියලා හිතලා. ඒ වගේම අර වතුර වීසි කරන්නයි කිව්වහම කියනවා, මේ මා ළඟ තියෙන වතුර තව වතුරක් නොදකම වීසි කරන්නේ, මා ළඟ තියෙන වතුර තවත් වතුර ටිකක් දගෙනතුරු මම හක දාන්නේ නැහැ කියලා ඒ ප්‍රතිපත්තියේ පිහිටලා, කමක් නැහැ අපි බරට තියුණාට කමන්නේ අපි අරගෙන යනවා කියලා. ඔන්න එතකොට යක්ෂයාගේ වැලි හරියේ නැහැ, එයාගේ මාර්ගය ගියා. බෝසතාණන් ඉදිරියට යන්න යනකොට ඒ පිරිවර අතර කතා බහක් ඇති වුණා. ඒ වගේ මේ බෝසතාණන්ට කිව්වා, ඇයි අපි මේ මෙච්චර බර අරගෙන යන්නේ, මේ කිව්වා නේද අර ආපු එක්කෙනා වතුර තියෙනවා කියලා ඇහුවාම ඔන්න බෝසතාණන් ඒ ඔක්කොම ජල් නවත්වලා පිරිස රැස් කරවලා ඇහුවා, කවදාවත් අහලා තියෙනවද මේ කාන්තාරයේ විල්පකුණු එහෙම තියෙනවද කියලා? නැහැ කිව්වා. ඒ වගේම වහිනව නම් කොච්චර දුරට වැහි හුලං සීතල ආදිය දැනෙනවද? යොදුනක් විතරයි කිව්වා. කොහේ ඒව මොකක්වත් නැහැ නේද? වෙන හඬ ඇහෙනවද? ගොරවන ඇහෙනවද? අකොමු පේනවද? ඔය කිව්වම මේ මිනිසුන්ට උත්තර නැහැ. ඔන්න කිව්වා එනට හිතා ගන්න මෙන්න මේ ආවේ යක්ෂයෙක්, ඒක නිසා අපි අපේ ගමන යමු කියලා. ඔන්න අර පිරිස එකම් කරගෙන ඉදිරියට ගියා. ගියාම ඔන්න අර මැදදි දකින්න ලැබුණා අර ගැල් 500 හොඳට තියෙන ඔක්කොම ඇටගොඩ. ඉතින් ඔන්න බෝසතාණන්ගේ කතාව සත්‍ය වුණා. යක්ෂයන් කාලා දව්වා විනාට එදා රාත්‍රියේ ඒ හොඳට ආරක්ෂා සංවිධානය යොදාගෙන වතුර එහෙමත් ඉවත් දාන්න එපා, ඒවා පිරිමහගෙන යන්න කියලා ඒ විදිහට ඒ මිනිහින්ට තමන්ගේ පිරිසටත් අවවාද කරලා ඒ තමන්ගේ කැඩිච්ච ගැල් වෙනුවට අර හොඳ ගැලුත් අරගෙන ඔන්න ගිහිල්ලා නිරුපද්‍රිතව තමන් බලාපොරොත්තු වෙන තැනට ගිහිල්ලා බඩු විකුණලා බලාගෙන ආපසු ආවා. ඕකයි එතකොට ඒ ජාතක කතාවේ කියවෙන්නේ. ඉතින් ඒ වගේම ඊළඟට ජාතක කතාව අදාරලා ඔන්න බුදුරජාන් වහන්සේ ඒකේ අන්තර්ගත සිද්ධාන්තය ඉදිරිපත් කිරීම වශයෙන් ඉතාම කෙටි ගාථාවක් දැන් අපි මාතෘකාව හැටියට දැක්වුව එක, ඒක අපට තේරුම් ගන්න වෙන්නේ තව වචන කීපයක් එකතු කළායි. අපන්නකං ඨාන මේකේ ဒුතියං ආහු තක්කිකා ඒත දඤ්ඤාය මේ ධාවි තං ගන්නේ යදපන්නකං. ඒ කියන්නේ ඒකේ කියලාගෙන ඇතැම් අය අපි හිතා ගන්න ඕනේ ඇතැම් නුවණ ඇති අය. අපන්නකං ඨාණං අපන්නක නම් වූ ඒ වචනේ අපි එහෙම භාවිතා කරමු ඉදිරියට ඒක තවතේ විස්තර කරේ. අපන්නක නම් වූ ඒ කාරණේ එහෙම නැත්නම් ඒ තැන ඒ ප්‍රතිපත්තිය ඇතැම් කෙනෙක් ගන්නවා. ဒုတိယං අහු තක්කික තර්කයට වහල් වුණු අය තර්කකාරයෝ දෙවෙනි තැනක්. දැන් අපන්නක කියන එක බොහෝ විට තෝරන්නේ නොවරදින ප්‍රතිපත්තිය කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් හිතමු අපන්නක ඨාණං කියලා කියන්නේ නොවරදින ප්‍රතිපත්තිය ගන්නෝ ඥානවන්තය. දෙවෙනිව දක්වන වරදින ප්‍රතිපත්තිය ගන්නවා තවත් කෙනෙක්. ဒုတိယං දෙවෙනි අහු තක්කික තර්කකාරයෝ. එතකොට ඒත ධඤ්ඤාය මේධාවී මේධාවී කියන්නේ ඥානවන්ත පුද්ගලයා නුවණ ඇති පුද්ගලයා මේ කාරණිය කියලා කියන්නේ මෙතන මෙන්න මේ කියාපු ප්‍රතිපත්ති දෙක අතර වෙනස. යහපත අයහපත හොඳ නරක පිළිබඳව මේ ප්‍රතිපත්ති දෙකේ ඇති වෙනස. හරියාකාර තේරුම් අරගෙන තං ගන්නේ යදපන්නකම් අපන්නක තැනම ගන්නේ අපන්නක ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්නේ කියලා ඒකයි උපදේශයයි මේ ගාථාවේ තියෙන්නේ. ඉතින් මේ කථාන්තරය අවසානයේ සාමාන්‍ය ජාතකතාවල දක්වන හැටියට බුදුරජාණන් වහන්සේ චරිත හඳුනා ගැනීම වශයෙන් ඒ මෝඩ වෙලෙන්ද තමයි දේවදත්ත, ඒ ඥානවන්ත වෙලෙන්ද තමයි මම තමන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙන්න මේ කථාන්තරය ආශ්‍රයෙන් අපි හිතලා බලනකොට හිත යොදලා බලනකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අර දෙන්නගේ ප්‍රතිපත්තිය අතරින් අර මෝඩ වෙලෙන්දා යක්ෂයා කියපු වචන ඒ හැටියටම විශ්වාස කරලා ඒ කියන්නේ තර්කයේ හැටියට ගන්නවා නම් දැන් අර ගහි වහින තැනකින් ආපු සලකුණු තියෙනවා තියෙන බව කියන වතුර ඒක නිසා අපි වීසිකල්ලා යමු ඔච්චරයි කල්පනා කරේ. එහෙම කළා අර දුරදිග නොබලා කටයුතු කළා. නමුත් බෝසතාණන් අර යක්ෂයා බව අඳුනගත් යකා බව අඳුනගත්ත අඳුනගත්ත පමණක් නෙවෙයි ඒ කියන දේවල් ඒ විදිහටම විශ්වාස කරේ නැහැ. ඒ වගේම කල්පනා කළා දැන් මේ අරගෙන යන වතුර අපි මොකටද නොදක වතුර නොදක මේක විසි කරන්න ටිකක් බර තමයි මේ කරදර තමයි ඒ වුණත් හරි ගියත් හරි වැරදුනත් හරි කියන අන්නේ ප්‍රතිපත්තියයි මේ අපන්නක ප්‍රතිපදාව තුල තියෙන. ඉතින් අර ඇතම් කෙනෙක් මෝඩාය දැන් කිව්ව පමණට එහෙනම් අපි වතුර විසි කළා යමු කියනවා. දැන් මේ පින්නතුන් සමහර විට පරණ පින්නතුන් අහලත් ඇති පැණ යන මුවන් දැක නොදමව නෙළු පලා කියලා අපි අපේ සාහිත්‍යයටත් එකතු වෙලා තියෙනවා. ඔය අපන්නක ප්‍රතිපදාවට ගැළපෙන විදිය කියමනා. මෝ පැනල යන දැකලා තමන් නෙළු පලා විශ් කරන්න එපා. ඒ වගේ තමන් අරගෙන යන වතුර වීසි කරන්න හොඳ නෑ මේ අතන තියෙනවයි කිව්ව පළියට. ඊළඟට ඒ වගේම ඒ බෝසත් වෙනදා අර මෝඩ වෙනෙන් තහිතන ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් ආනිසංශ දැක්ක දෙවනුව යාමේ. ඊළඟට ඒ වගේම තමයි අර තමන්ගේ පිරිසට කාරණා තේරුම් කළ ගීමේදී දුරදිග හිතලා වැස්ස තියෙනවද නැද්ද ආදී ගැන ඒ විදිහට නුවණින් කල්පනා කරලායි තීරණයක් ගත්තේ. ඒක තමයි අපන්නක ප්‍රතිපදා. ඒක නිසා ටිකක් කරදර වෙලා නමුත් වතුර ගෙනිච්ච නමුත් ඇත්ත වශයෙන් වැරදුනේ නැහැ. වැරදුන වගේ පේනවා. ඔන්න ඕක එතකොට අපන්නක ප්‍රතිපදාව තුළ තියෙන වටිනා කාරණය. ඔන්න එතකොට දැන් මෙතන ඉඳලා අපි තව එකක් මේකට එකතු කරන්න වෙනවා. දැන් අපි කිව්වා මේ අපන්නක ජාතකයේ මුලට දාන්න ඇත්තේ යම්කිසි සිද්ධාන්තමේ වටිනාකමක් නිසායි කියලා. ඉතින් අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ උපමාවක් වශයෙන් ඒ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව කෙනෙක් හැටියට අපන්නක ප්‍රතිපාදාවේ පිහිටලා තමන්ගේ පිරිවර නිරුදක අමනුෂ්‍ය කාන්තාරයෙන් නිරුපද්‍රිතව අරගෙන ගියා වගේ මේ අපන්නක ප්‍රතිපදාව පිහිට කරගෙන බුදු වුණාට පස්සේ තිලෝගුරු බුදුරජාන් වහන්සේත් නිවන් දක්වාම යන නොවරදින ප්‍රතිපදාවක් මේ අපන්නක නමින් ධර්මයේ ඉදිරිපත් කළා තියෙනවා. අන්න ඒ ටිකයි අපි මේ කියන්න යන්නේ ඊළඟට. ඒ ටික හෙළි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. දැන් මේ කාලේ බුද්ධිවාදීන්ට හුඟක් දේවල් ඉගෙන ගන්න වටිනා සූත්‍රයක් අපන්නක සූත්‍ර නමින් මැදුම් සංගය. මැදුම් සංගයේ තියෙන අපන්නක සූත්‍රය ඇත්ත වශයෙන් එක විදිහකට ගැඹුරුයි. ඒ වගේම බුද්ධිවාදීන්ට ටිකක් විමසලා බලන්න වටිනවා ඒක. අර කියාපු අපන්නක ප්‍රතිපදාව නිවන් කරාගෙන යන ආකාරය බුදුරජාණන් වහන්සේ එතන දක්වලා තියෙනවා. ඒකේ තියෙන නිදාන කතාව මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝ පිරිසක් එක්ක ශාලා කියන බ්‍රාහ්මණ ගමේ චාරිකා වඩින අතරේ ඒ ගමට පැමිණියා. එතකොට මේ ශාලා කියන බමුණු ගමේ ඉන්න බමුණන්ට අහන්න ලැබිලා මේ අර කවුරුත් දන්නවා ඉතිපිසෝ භගවාදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය අහලා ඒ වගේ රහතන් වහන්සේ දැකීම බොහොම වටිනවා කියලා මේ බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා මේ ගෘහපතියනි නුඹලාට සිටිනවද කරුණු විමසලා බලලා තමන් සද්ධා වේති කරගත්තු මනාප ශාස්ත්‍රවරයෙක් ඉන්නවද? නුඹලාට ඉන්නවද යම්කිසි ශාස්ත්‍රවරයෙක් සද්ධාව පිහිටුවාගත්තු කෙනෙකු පිළිබඳව සද්ධා පිහිටුවා? මේ පිරිස කිව්ව අපට නම් එහෙම ශාස්ත්‍රවරයෙක් නැත. අපි සද්ධාව ඇති කරගත්තු ශාස්ත්‍රවරයෙක් නැත. ඔන්න බුදුරජාණන් වහන්සේලාට වදාරනවා ගෘහපතියනි, ආකාරවති සද්ධා කියන වචනේ එතන සඳහන් වෙන්නේ. ආකාරවති සද්ධා කියලා කියන්නේ කරුණු කාරණා විමසලා බලලා ඇති කරගත්තු සද්ධා. එතකොට ඒ ආකාරවති සද්ධාව ඇති කරගත්තු යම් ශාස්ත්‍රවරයෙක් නුඹලාට නොමැතිනම් අපන්නක ප්‍රතිපදාවේ පිහිටලා ඒක අනුව පිළිපැදිය යුතුයි. අපන්නක ප්‍රතිපදාවේ පිහිටලා පිළිපැදීම උඹලාට දීර්ඝ කාලයක් හිතසුව පිණිස වෙනවා. කුමක්ද ගෘහපතියනි මේ අපන්නක ප්‍රතිපදාව? ඔන්න ඊළඟට අපන්නක ප්‍රතිපදාවට අදාළ දේවලු කියවෙන්නේ මේ අපන්නක සූත්‍රය. දැන් ගෘහපතියනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මෙන්න මෙහෙම දෘෂ්ටියක් මතයක් ඉදිරිපත් කරනවා. මේ කියවෙන්නේ මේ පින්නතුන්ට බොහෝ අවස්ථාවල අපි කියලා තිනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දාන යාග හෝම ආදීෙහි ඵල විපාක නැත. හොඳ නරක කර්මවල විපාක ආනිසංස නැත. මෙලොවක් පරලොවක් නැත. මවෙක් පියෙක් නැත. ඊළඟට ඕපපාතිකව උපදින සත්වයින් කියලා එහෙම කෙනෙක් එහෙම අවස්ථාවකුත් නැත. මේ ලෝකයක් පරලෝකයක් අභිඥාවෙන් දැන ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණින් නැත. ඔය ආදී වශයෙන් කාරණා 10ක් අඩංගු ඒ නාස්තික දෘෂ්ටිය. ඒකයි බුදුරජාණන්සේ ප්‍රකාශ කරන්නේ. මෙන්න මෙහෙම ශ්‍රමණක් බ්‍රාහ්මණින් කියනවා. ඒකම බුදුරජාණන්සේ ප්‍රකාශ කරන තවත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් කොටසක් අරකට එහෙම් පිටින් මර කියාපු දෘෂ්ටිවලට එහෙම් පිටින්ම විරුද්ධ වූ පරස්පර විරෝධී වූ දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා. කොහොමද? ඇත අරගොල්ලෝ නැත කියාපු ඒවට ඇත. දාන යාග හෝම ආදී ආනිසංස තියෙන හොඳ නරක කර්මවල විපාක තියෙනවා. මෙලොවක් පරලොවක් තියෙනවා. මායෙක් පියෙක් මව්පියන්ට සැලකීම හොඳයි කියන එකයි ඕපපාතික සත්වෙන් ඉන්නවා. මෙලොවක් පරලොවක් තේරුම් අරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණීන් ඉන්නවා කියන ඒ අර නාස්තික දෘෂ්ටිය වෙනකොට ඇත කියලා එතන කියවන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි නමින් ධර්මයේ කියවෙන ඒ කාරණා. දැන් පින් කිරීමට උපකාර වෙන්නා වූ ඒ මේ පින්වත්න් අහලා ඇති දසවස්තුක සම්මාදිට්ඨියයි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ගෘහපතියනි, දැන් මේ දෙගොල්ල ඇගෙන කාට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරන අය. ඔන්න ඊළාට බුදුරජාණන් වහන්සේ ඒවා එක එකක් විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා ඒවායේ හොඳ නරක පැති පෙන්වුම් කරනවා මේ විදිහට. දැන් අර මුලින් නාස්තික දෘෂ්ටිය ඉදිරිපත් කළ ශ්‍රමණක් බ්‍රාහ්මණී ඒ අය හොඳ නරක පිළිබඳ ඒ අවබෝධයක් ඒවායේ විස පිළිගන්නේ නැති නිසා ඒ අය පිළිබඳව මෙන්න මෙවැනි ප්‍රතිපත්තියක් බලාපොරොත්තු විය හැකි. ඒ අය කාය වාග් මනෝ සුචරිතය ඉවත දාලා කාය වාග් මනෝ දුෂ්චරිතයට අනුව කටයුතු කරනවා. මොකද ඒකට හේතුව ඒ අයට පේන්නේ නැහැ ඒ දුසිරිතෙහි ඇති ආදීනවත් සුසිරිතෙහි ඇති ආනිසංස. ඒ වගේම එයින් හිත කිලිටිවීම සහ පිරිසුදු වීම පිළිබඳ කාරණය ඒ අය දන්නේ නැහැ. ඒක නිසා ඒ අය ඒ ස්ථාවරයේ පිහිටලා ඒ ප්‍රතිපත්ති අනුව ජීවිතය ගෙන යනවා. ඒකම අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තවත් ඒකේ ආදීනව පෙන්වුම් කිරීම වශයෙන් ඒ අයගේ යම් දෘෂ්ටියක් තිබෙනවා නම් අර නාස්තික දෘෂ්ටියක් තිබෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. කාරණේ එහෙම නොවේ නම් මේක මිත්‍යා දෘෂ්ටියක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සත්‍ය කාරණේ අර සම්මාදිට්ඨිය කියන ආකාරය නම් ඒ අය ඉදිරිපත් කරන්නේ මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට ඒ අයගේ සිතුම් පැතුම් මිත්‍යා සංකල්ප වෙනවා. ඒ අය කියන වචන මිත්‍යා වාචා බවට පත් වෙනවා. ඒ අය ඒ ප්‍රතිපත්තිය තුලින් යම් ආර්යයන් මෙලොවක් ඇත පරලොවක් ඇත කියන ඒ ආර්යයන්ගේ වචනයට විරුද්ධ දෙයක් කීමක් වෙනවා. ඒ වගේම ඒ ගායකගේ දෘෂ්ටිය වෙන අයට හේතු ගන්වන්න යාම තුලින් අසත් ධර්මයක් පැතිරීමක් වෙනවා. ওই විදිහට ඒකේ ආදීනව පැක්ෂය පෙන්눔 කරනවා. ওই විදිහට මේ ඒගත්තු මිත්‍යා දෘෂ්ටියේ මේ ආදීනව තිබෙනවා. ඒ වගේම ඒ මිත්‍යා දෘෂ්ටිය ගත්තු අය තමා පුවා දක්වමින් අනුන් හෙළා දකින ඒ ගතියක් තියෙනවා. ওই විදිහට ආදීනව පහක් පෙන්නවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒවා පඬු කරලා. දැන් මේ නාස්තික දෘෂ්ටිය ගත්තු අය ආරම්භයේදීම සුශීල කියලා කියන සුශීල කියලා කියන හොඳ ශීලාදී ගුණ ධර්ම ප්‍රතික්ෂේප කරලා දුස්සීලය යන දෙගත්තා. ඒක නිසා ඒ අය හොඳ නරක පිළිබඳ වැරදි අදහස් ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා, මිත්‍යා සංකල්ප තියෙනවා, මිත්‍යා වචනය තියෙනවා. ওই විදිහට ඒ ඔක්කොම පිඬු කරලා දක්වනවා. එතකොට මේක පිළිබඳ නුවණැත්තෙක් මේ කාරණේ දිහා බලන හැටි ළඟට පෙන්눔 කරනවා. නුවණැත්තා මේ අයගේ ප්‍රතිපත්තිය දිහා බලලා මේ ඒ අයගේ කියාපු දෘෂ්ටියත් එක්ක සංසන්දනය කරලා කල්පනා කරනවා. දැන් මේ අයගේ දෘෂ්ටිය හරිනම් ඇත්ත වශයෙන්ම අර දාන යාග හොමාදී ආනිසංස නැත්නම් මෙලොවක් නැත පරලොවක් නැති කියන කාරණේ ඇත්ත වශයෙන්ම මේ කාරණේ නම් මේ කියා මේක මේ මතය ගත්ත අය මරණින් මතු එයාට කිසි කරදරයක් වෙන්න හොඳ යම් කිසි යහපත තත්වයක් එනවා. නමුත් යම් හේයකින් යම් විදියකින් ඒ ගත්ත මතය වැරදි නම් මේ අය ගිහිල්ලා අපාය දුගතියට පත් වෙනවා. එපමණක් නොවේ ඒ අයගේ මතය හරි වුණත් මෙලවදී නුවණැත්තන් ඒ අයට ගරහනවා. නුවණැත්තන් ගරහනවා මේ අය දුස්සීලයි මිත්‍යා දෘෂ්ටිකයි කියලා ගරහනවා. එතකොට අර ඒකට කියන්නේ දෙපැත්තෙම කලික් ගහ කියලා කියන්නේ වැරදුණා. දෙපැත්තෙම මේ අයට වැරදුණා. මෙලවත් වැරදුණා පරලොවත් වැරදුණා. ඔන්න ඔය විදිහට ඒ නුවණැත්තා ඒ විදිහටයි තීරණය කරන්න ඕනේ. ඔන්න ඊළඟට අනිත් පැත්ත ගන්න බුදුරජාණන් වහන්සේ ආස්තික දෘෂ්ටි අපි මේ කම්මසගතා සම්මාදිට්ඨිය කියන එක. ඒ අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේමයි යම් කෙනෙක් අර දෙවෙනි කියපු ආකාරයට ඒ මතයක් ඉදිරිපත් කළා නම් ඔහුන් පිළිබඳව මෙහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අය කියනවනේ ඒ අය කර්ම ආදී විශ්වාස කරනවනේ. ඒක නිසා ඒ අය වැරදි කාය වාක් මනෝ කර්ම දුරු කරලා හොඳ කුසල් පැත්තට ඒ කාය වාක් කර්මයන්හි හැසිරෙනවයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒ අය දන්නවා ඒ දුෂ්චරිතෙහි තියෙන කිලිටිවන ස්වභාවයත් ඒවා ආදීනවත් ඒ වගේම සුසිරිතෙහි තියෙන සිත පිරිසුදු කරවන ආනිසංස පක්ෂයත් අන්න ඒ ටික එතනින්ම එතකොට ඒ අර දෙවෙනි මතය ගත්තු කට්ටියගේ හොඳ පැත්තක්. ඒකට එකතු කරලා ඊනාට බුදුරජාණන් ප්‍රකාශ කරනවා කාරණේ ඇත්තනම් ඒ අයට තියෙන්නේ සම්මාස දිට්ඨියක්. ඒ වයට තියෙන හිතිවිලි සම්මා සංකල්ප. ඒ අය පාවිච්චි කරන වචන සම්මා වාචා. ඒ අය ආර්යයන්ගේ යම් මතයක් තිබෙනවා නම් ඒකට විරුද්ධව නෙවෙයි ඒකට එකඟවයි. එතකොට ඒ අයගේ ස්ථාවරය එකඟයි. ආර්යයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඒ අය යම් කෙනෙකුට ධර්මය කියා දෙනවා නම් ඒක සද්ධර්ම. සද්ධර්ම සංඥාති. සද්ධර්මය තේරුම් කිරීමක් වෙනවා. ඒ වගේම ඒ ධර්මයේ පිහිටලා තින්න නිසා ඒ අය තමා හුවා දකීම් අනු හෙලා දකීම් ආදී කරන්නේ නැත කියලා ආනිසංස පක්ෂිය වන බුදුරජාණන්සේ ප්‍රකාශ කරලා ඊනාට ඒක හකුළු වල දක්වනවා. ඒ දෙවෙනි කියාපු දෘෂ්ටිය ගත්ත අය මුල ඉඳලම දුස්සීලය ඉවත් කරලා සුශීලයේ පිහිටලා ඒ විදිය හොඳ ප්‍රතිපත්ති ඒ වගේම අර කියාපු සම්මාදිට්ඨිය ආදී තියෙනවා. ඊළඟට ඒක නිසා ඔන්න නුවණැත්තන් ඒ දෙවෙනි පිරිස දිහා බැලිය යුතු ආකාරය එහෙම නැත්නම් බලන ආකාරය හේතු සාධක සහිතව මේ පිරිස මේ දෙවෙනි කී පිරිස යම් කිසි විදියකින් මෙලොවක් පරලොවක් නැත කියන ඒ විදිය ඒ කාරණේ ඇත්තනම් ඒ නුවණැත්තන්ගේ මෙලොව වශයෙන් ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම හොඳ ජීවිතයක් ගෙවනවා කියලා. ඇත්ත වශයෙන්ම කාරණේ ඇත්තනම් ඒ අය සුගතිගාමි වෙනවා. අර කට්ටිය දුගතියට යන තැන මේ අය සුගති වෙනවා. ඒ විදිහට දෙපැත්තින්ම මේ දෙවෙනි දෘෂ්ටිය ගත්ත අය එකට කියන්නේ අර ඉස්සෙල්ලකට කියන්නේ උභයත්ත කලිග්ගහෝ දෙපැත්තම වැරදුනා. මෙතන උභයත්ත කටක් ගහෝ දෙපැත්තෙන්ම හරි ගියා. එතකොට අන්න අපන්නක ප්‍රතිපදාව එතනින් අපිට තේරුම් ගන්න පුළුවන්. අර මිත්‍යා දෘෂ්ටි ගත්ත අය මෙලොවත් පරලොවත් දෙකේම නරකට විනාශයටපත් වෙන නරක අයහපතට අයහපත් හැටියට සලකන්න පුළුවන් නරක හැටියට. සම්‍යක් දෘෂ්ටි ගත්ත අය වැරදුනත් හොඳයි හරි ගියත් හොඳයි වගේ ඊයාගේ ප්‍රතිපත්තිය සාරවත් එහෙම නැත්නම් ඒ නොවැරදින ප්‍රතිපත්තියක්. ඉතින් ඔන්න ඔය විදිහට එපමණක් නෙවෙයි දැන් ඔය දැක්වේ මූලිකව තියෙන මේ පින්නතුන් අහලා ඇති ඔය ඒක දක්වන්නේ පූර්ණ කස්සපාදීන් එහෙම කියන ඔය මූලික නාස්තික දෘෂ්ටිය. එපමණක් නෙවෙයි මේ සූත්‍රය තව දිගට නොකියුවත් හිතා ගන්න පුළුවන් ඔය අහේතු අප්‍රත්‍ය වාදයේ දැන් උච්ඡේදවාදයේ දැන් මෙතන කියවුණු උච්ඡේදවාදයේ මෙතනින් කෙලවරයි කියන එක. අහේතු අප්‍රත්‍ය වාදයේ අකිරිය වාදයේ ආදී වශයෙන් බුදුජාන් වහන්සේ එක එක මිත්‍යා දෘෂ්ටි අරගෙන මේ න්‍යායම ඉදිරිපත් කරලා ඒ එක එකක් විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා ඒවා යති ආදීනවා ආනිසංස පක්ෂය පෙන්නුම් කරලා නුවණැත්තෙකු ඒ දිහා බැලිය යුතු හැටි පෙන්නුම් කරනවා. ඉතින් මෙන්න මේ ටික තව සූත්‍රයේ ඉදිරියට ඇතත් අපි මේ ටික මේවා දැන් මේ ඇතම් අයට මේ දිග කතාන්තර එකපාරටම හිතට වදින්න නැති වෙන. නමුත් අපේ සාහිත්‍යයේ තියෙනවා සුභාෂිතය කියලා පොතක් අලගිය වන්නමක වැටිතුමා ලියාපු. ඒකේ මේ බොහෝ දෙනා දන්නවත් ඇති ඒ වටිනා කවියක් තියෙනවා මේ අපන්නක ප්‍රතිපදාව හකුළු වල දක්වන. ඇතත් නැතත් පරලොව සුදානිනි මහත හලොත් යෙහෙකි පවුකම් නොතබා මැසිත නැතත් පරලොවයින් වන අවැඩ නැත ඇතොත් නැතැයි පවු කළ හට වෙයි විපත. අර පරණ කවි කියන විදිහටම අපි කිව්වා. අන්න ඒ ටික තමයි ඔය මේ මෙච්චර මේ දිගට කිව්වේ. ඔන්න ඔය කියාපු පරණක ප්‍රතිපදාව. ඔය තුනින් තෝරගන්න පුළුවන් අර බුද්ධිවාදීන්ට හොඳ හිතන්න කාරණයක් මෙතන තියෙන්නේ. සූත්‍රය එතන ඉවර නෑ, තව ඉදිරියට යනවා. ඔන්න ඔතන ඉඳලා තියෙන්නේ නිවන් කරා යන මාර්ගයයි. ඉතින් අර හකුළු වල දැක්වූ ආකාරයට මූලික මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ අර විදියට ප්‍රතික්ෂේප කරනවත් නෙවෙයි, හේතු සාධක පෙන්වලා දීලා නුවණැත්තට ඒක දිහා බලන ආකාරය, අපන්නක ප්‍රතිවදාවට අනුව බලන ආකාරය පෙන්වුම් කළ දෙනවා. ඔන්න ඊළඟට ගැඹුරු පැත්තට යන්නේ මෙහෙමයි. ගෘහපතියනි, ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් ඉන්නවා, කිසිම ආකාරයකින් අරූප භව කියලා දෙයක් නැත. අරූප ලෝක, දැන් මේ පිනතුන් අහලා තියෙනවනේ කාම රූප අරූප කියලා, ඔය භාවනාව ගැන කියනකොට රූප භව හැටියට දක්වන්නේ ඔය පළවෙනි ධානයේ ඉඳ හතරවෙනි ධානයේ දක්වා අරූප භව ඊට ඉහළ ඒවා ආකාසානංචායතන ආදිය. එතකොට මේ ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් කියනවා අරූප භව කියලා જાතියක් නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ගෘහපතිනි තවත් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියනවා අරූප භව කියලා දෙයක් තියෙනවා. එතකොට ගෘහපතිනි මේ දෙගොල්ලගේ කියමන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ නේද? එසේය කියනවා. එතකොට එහෙම ප්‍රතිවිරුද්ධ නම් නුවණැත්තෙක් ඒ දිහා බලන්න ඕනේ මේ ආකාරයට. දැන් මේ කිසිම ආකාරයකින් අරූප භව කියලා දෙයක් නැත කියන දෘෂ්ටිය ඇත්තද නැත්තද කියලා මම දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අරූප භාවයක් තියෙනවා කියන එක ඇත්ත නැත්තද කියන එකත් මම දන්නේ නැහැ. එතකොට එහෙමනම් තත්වය මම යම් හේයකින් මෙයම සත්‍යයි අනිත් සියල්ල බොරු කියලා ඒකාන්ත වශයෙන් දැඩිව ගත්තොත් දෘෂ්ටියක්, ඒක වැරදි. ඒක සුදුසු නැහැ. ඒක මට සුදුසු නැහැ. නමුත් ඔන්න ඊළඟට හිතනවා මේ නුවණැති පුද්ගලයා හිත යුතු ආකාරයෙන් බුදුරජාණන් දක්වන්නේ. අර දැන් තමා ඉදිරියේ තියෙනවා මේ මත දෙක. එකක් මොකද්ද? අරූප භව කියලා දෙයක් නැත. අනිත් මතේ අරූප භව කියලා දෙයක් තියෙනවා. එතකොට මේ නුවණැත්ත කල්පනා කරනවා හොඳයි අර පළමුවෙන් කියාපු අයගේ කීම හරිනම් අරූප භව නැත කියන අයගේ කීම හරිනම් මට ඒ අනුව කටයුතු කළා මනෝමය රූපී, ඒ කියලා කියන්නේ රූපී රූප ලෝකවල උත්පත්තිය ලබන්න පුළුවන්. මනෝමය ඒ අර ධාන මුල් ධාන හතර පිළිබඳව රූප ලෝක ඒවයි මට උපදින්න පුළුවන්. දෙවනුව කියාපු අයගේ කාරණය ඒ මතය හරිනම් මට පුළුවන් අරූප ලෝකවල උත්පත්තිය ලබන්න. ඔන්න ඊළඟට නුවණැති පුද්ගලයා කල්පනා කරනවා මේ රූප නිසා තමයි මේ ඔක්කොම දඬු ගැනීම, මුගුරු ගැනීම, කලහ විවාද, බොරු කීම් ආදී හැම එකක්ම තියෙන්නේ මේ රූපය මුල් කරගෙනයි. මේවා අරූපේ නැ, මේවා අරූපේ නැ. ඒක නිසා මේ එකක්වත් හරිද කියලා Taman නොදත්තත් ඡන්දෙ දෙන්නේ, අපි කියමු එහෙම, ඡන්දෙ දෙන්නේ දෙවෙනි එකට. මොකද ඒක ආනිසංස වැඩි. එහෙම වුණත් මට පුළුවන් අර කියාපු රූපයෙන් මිදිලා අරූප භවයක උත්පත්තිය ලබන්න. එහෙම හිතලා අර දෙකෙන් දෙවණු කී එක තෝරගන්න. ඔන්න ඊළඟට තවත් යුගලයක් ඉස්සරහට එනවා. ගෘහපතියනි, ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් කියනවා කිසිම ආකාරයකින් භව නිරෝධයක් නැත කියලා. භවය නිරුද්ධ කරන්න කිසිම ආකාරයකින් බැරිය කියලා. තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් කියනවා සියලු ආකාරයෙන්ම භවය නිරුද්ධ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔහොම මත දෙකක් තියෙනවා. ඔන්න එතකොට නුවණැත්තෙකු විසින් කල්පනා කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊළඟට. දැන් මේ එක්කෙනෙක් කියනවා, එක ගොල්ලක් කියනවා කිසිම ආකාරයකින් මේ භවය නිරුද්ධ කරන්න බැරිය කියලා. ඒක ඇත්තනම් ඒ අයගේ පෙන්නුම් කරන ප්‍රතිපදාව මං අනුගමනය කළොත් මට පුළුවන් අරූපී සංඥාමයා කියලා කියන අරූප ලෝකවල උත්පත්තිය ලබන්න. ඉස්සෙල්ල එක රූපී මනෝමය, මේක දෙවෙනුව එක සියුම් අරූපී සංඥාමයා. මේ පින්නතුන්ට මතක් වේවි ආලාර කාලාමුද්ද කරාම පුත්තාදී. අන්නේ ඒ විදිහේ ඒ ධ්‍යාන තත්ත්ව ලබාගෙන ඒ විදිහේ ඊට ගැලපෙන ලෝකවල උත්පත්තිය ලබන්න මට පුළුවන් අර පළමුනි කාරණේ. ඊළඟට දෙවෙනුව කල්පනා කරනවා, දෙවෙනි එක ගැන හිතනවා මෙහෙම. යම් විදිහකින් දෙවෙනු කී ආකාරයට භවය නිරුද්ධ කරන්න පුළුවන් නම් මට පුළුවන් දිඨේව ධම්මේ කියන වචනේ දෙනවා. දිටු දැනීම මෙලොවම පිරිනිවන් පාන. ඔන්න එනවා ගැඹුරු තැනට. මෙලොවම පිරිනිවන් පාන්න මට පුළුවන්. මේ පින්නතුන්ට හිතන් ඔයිට වඩා අපි කාරණා මේවා කියලා තියෙනවා. නමුත් මෙතෙන්දිත් ඔන්න එතකොට මේ දෙකෙන් නුවණැත්ත තෝරගන්නේ අර කි දෙවෙනි කියාපු එක. දෙවෙනි කියාපු එකයි. එතකොට රූප ලෝකත් අරූප ලෝකත් ඔක්කොම ඉවරයි. මෙලොවම පිරිනිවන් පාන්න පුළුවන් නම් අන්න ඒකයි ලොකු එක. එතකොට ඒක තෝරගන්නව නුවණැත්ත. දැන් මේ එකින් පෙන්නුම් කරනවා අර අපන්නක ප්‍රතිපදාව. දැන් අපි ආරම්භයේදී කිව්වනේ බෝසතාණන් වහන්සේ බෝධිසත්වාවදීදී ඒ තමන්ගේ පිරිස නිරුදක අමනුෂ්‍යකාන්තාරේ අර නොයෙකුත් යක්ෂු නොයෙකුත් දේවල් කිව්වත් නොයෙකුත් යක්ෂයින් නොයෙකුත් විදිහට පොළඹවන්න ගියත් තමන් මේ අපන්නක ප්‍රතිපදාවේ පිහිටලා ඒ පිරිසත් එක්ක නිරුපද්‍රිතව කාන්තාරයෙන් පිට ඉතර වුණා වගේ තිලෝක බුදුරජාණන් වහන්සේත් ඔය නොයෙකුත් විදිහේ මිත්‍යා දෘෂ්ටිගත් යක්ෂයින් ඒවයින් ඒ තමන්ගේ පිරිස බේරාගෙන නිවන් කරා යන පිළිවෙත අපන්නක සූත්‍රය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි අපන්නක ජාතකයෙන් පටන්ගෙන මේ අපන්නක සූත්‍රයට බැස්ස එක ගැඹුරු කාරණයක්. දැන් මේ මීට කලින් අවස්ථාවල අපි ප්‍රකාශ කළා ඔය නිවන කියන එකත් බොහෝ දෙනා මරණින් මතු ලබන භවයක් හැටියට තේරුම් කරන බව මේ කාලේ වැඩි දෙනෙක්. ඒක අපි උපහාසයට අතුලක් කරා සියදෝරිස් නිවන කියලා. එතකොට අන්නේ එතකොට මෙතනින් පැහැදිලිව පේනවා නිවන කියන එක මේ කියන පිරිනිවීම මෙලොවම කරන්න හැකිවීම තමයි. මොකද සංසාරය දුකක් කියනේ බුද්ධ වචනේ. බෝධිසත්වයන් වහන්සේ හැටියට ඒකල ඒ පාරමී පිරීමේ අවසාන ප්‍රතිඵල මේ කවුරුත් දන්නවා. බුදු කෙනෙක් වශයෙන් මේ සංසාර ගමන කෙලවර කරන ඒ චතුරාර්ය සත්‍ය දේශනා කළා. අන්න ඒකට චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ මොකක්ද? මුළු පංචඋපාදානස්කන්ධයේ කියන කොට අර රූප අරූප බව ඔක්කොම අහුවෙලා ඉවරයි. ඒ පංචඋපාදානස්කන්ධයේම දුකක්. එතකොට ඒ තණ්හාව මතයි තියෙන්නේ. තණ්හාව නැති කිරීමෙන් ඒ පංචඋපාදානස්කන්ධයෙන් මිදීම. ඒක මෙලොව වශයෙන් අර අපි කලින් අවස්ථාවල දක්වලා තිබෙනවා. මෙලොවම භුක්ති මිදෙන නිවන් සුවයක් බව පරලෝකදී මිදින එකක් නෙවෙයි. ඒක මෙතන මේ සූත්‍රයෙන්ුත් පැහැදිලි වෙනවා. දිත්තේව ධම්මේ පරිනිබ්බාය සාමි මෙලොවම පිරිනිවන් පානවා. මෙලොවම පිරිනිවන් පානවා කියලා කියන්නේ මේක ලබාගෙන මැරෙනවයි කියන එක නෙවෙයි. අන්න අර කියාපු පරිනිබ්බාන කියලා අපි පෙන්වුම් කළ දුන බොහෝ අවස්ථාවල දැන් බොහෝ දෙනා හිතන ආකාරය ඒ රහතන් වහන්සේලාගේ මරණය නෙවෙයි එතන හැඳින් වෙන්නේ. ඒ පරිනිබ්බුත කියලා කියන්නේ අර පිරිනිවීම කියලා කියන්නේ සියලු සංස්කාර සංසිඳවලා උපදීන් අතහැරලා තණ්හාව ක්ෂය කරලා විරාගී තත්වයට පත් වෙනන්නේ කියලා ඒ නිවන් තත්වය මෙලොව වශයෙන් අරහත් ඵල සමාපත්තියේදී අත්විඳීමයි. ඒ තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ භව නිරෝධය. මොකද උපාදානයේ නිසයි භවයක් තිබෙන්නේ. මේ ධර්මයේ ගැඹුරම තැන එතන. අපි මේ හිතන් හිටියට මේ අපි නැතත් ලෝකයක් තියෙනවා කියලා යම් කාරණේ තමයි ධර්මයේ තුල ධර්මයේ තියෙන්නේ. උපාදාන පත්‍ය භව. උපාදානයේ ඇති තාක් භවයක් තිබෙනවා. උපාදානය නැති තැන භවය නිරුද්ධ. අනුපාදා පරිනිබ්බාන. ඒ නිරුද්ධ වීමයි පරිනිබ්බාන නමින් හැඳින්වෙන්නේ. පිරිනිවීම. එතකොට උපාදානය තුලින් තියෙන පංච උපාදානස්කන්ධයේ ගින්නක් නම් දැවීමක් නම් අන්න අනිත් පැත්තේ තියෙන නිවීම. එතකොට ඒක මේ බෞද්ධයින් වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාස තබන බෞද්ධයින් හැටියට ශ්‍රද්ධාව ඇති බෞද්ධයින් හැටියට අපි කල්පනා කරන්න ඕන. මෙන්න මේ සූත්‍රේනුත් එකට හොඳ පැහැදිලි සාධකයක් ලැබෙනවා. අර දෘෂ්ටි දැන් අපි ආයෙත් ගත්තොත් අර මුලදීම මේ සූත්‍රයේ පෙන්නුම් කරේ මිත්‍යා දෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය තුලින් ඒ නාස්තික දෘෂ්ටිය ගත්තු අය දුගතියට යනවා. කම්මසකතා සම්මාදිට්ඨිය ගත්තු අය පින්දහම් කරලා සුගතිගාමි වෙනවා. සංසාරේ ඉන්නව නම් දුගතියට වඩා සුගතිය හොඳ. ඔන්න එතන ඉඳලා ඊට වඩා ගැඹුරක් යනවා. නමුත් සංසාරේ දුකක් නම් සංසාරයෙන් මිදීම අවශ්‍ය නම් ඒකට උත්සාහ කර අතීතයේ ඉඳලා මේ සංසාරේ දුක බව දැක්ක අභිඥාලාභී ඒ ශ්‍රේෂ්ඨ ඍෂිවරු තමයි මේ ලෝකයෙන් මිදෙන් කාම ලෝකයෙන් මිදලා රූප tattvayeta. ඒක රූපී මනෝමය කිව්වේ ඒකයි. රූපී තත්වයට හිත නඟා ගත්තා. ප්‍රත්‍යක්ෂ කරගත්තා. මෙලොවම ඊළඟට ඊටත් වඩා ඉහළින් ගිහිල්ලා අරූපී සංඥාමනා කියලා කියනවා. නේව සංඥානා සංඥායතන කියලා කියනවා. එදන් මේ පින්වතුන් අහලා තියෙනවා. මේ බුදුරජාන් වහන්සේ අන්තිමටම ගිය ගුරුවරු තමයි ඒ අය. ඒනුත් බුදුරජාන් වහන්සේ සෑහීමකටපත් වුණේ නෑනේ. ඒකත් භවය නිසා. අලාර කාලා මුද්දකරාම පුත්ත දෙන්නා ළඟ ගිහිල්ලා ඒ පිරිස පවරලා දීලා සමසම තැන තඹලත් බුදුරජාන් වහන්සේ කිව්වා මේක නෙවෙයි නිවන් මඟ. නිවීම මේක නෙවෙයි කියලා තැහැරලා ගියා. කොට ඒ විදිහ දෙයක් වෙන්න බෑ නිවන පෙන්නුම් කරන්නේ. අර අනෙතෙන්දි තමයි මේ අපිට මේ ඇහැට පෙනෙන දේ කනට ඇහෙන දේ ආදී වශයෙන් මේ ආයතන වශයෙන් ගත්තා ස්කන්ධ වශයෙන් ගත්තා මේ හැම එකක්ම උපාදානය නිසා ඇති වෙන්නේ උපාදාන පත්‍යා භව. ඒකට අපි මේ එක එක්කෙනෙක් මේ භව මවාගෙන ඉන්නේ. දැන් කාම භවය කියන එක ඇත්ත වශයෙන් මේ ලෝකේ වැඩිපුර තියෙන කාම භවයම තමයි. මේ අපි අතින් අල්ලන්න පුළුවන් දෙයක් හැටියට මේ එක එක්කෙනා ඉන්නේ කාම භවයක් තුල. කලාතුරකින් කෙනෙක් තමයි රූප භවය අරූප භවය අත්දකින්නේ. නමුත් ඒ ඔක්කොම පරාදායන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පිරිණිවීම කියන තත්ත්වය වෙන කිසිම ශාස්ත්‍රවලකට පෙන්වන්න බැරි දෙයක්, පෙන්වුම් කරන්න බැරි දෙයක්. කොට ඒක තේරුම් ගන්න නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය වටිනාකම තේරුම් ගන්න ඕන. කොට චතුරාර්ය සත්‍ය අපි වචනෙන් කිව්වට මොකද? එතන කියවෙන කාරණය දැන් මේ පහසුවට අපි කියනවා ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක් ආදී වශයෙන් කියාගෙන යනවා. නමුත් අපි බොහෝ අවස්ථාවල අවධාරණය කළා. අවසානයේ කියනවා සැකෙවින් කිව්වොත්, සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම උපාදාන පහම, උපාදාන වශයෙන් අල්ලගත්තු මේ ගොඩවල් පහම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගොඩවල් පහම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට උපාදානයේ නිසානම් මේ දුක තියෙන්නේ. ඒ උපාදානයට හේතුව මොකක්ද? තණ්හාවනේ. තණ්හාවනේ. දැන් අපි බොහෝ විට කපාට කියනවා ඒක දහම් පාසල්වල ගෝලෙකට එහෙම උගන්වනවා දුක්ඛ සත්‍ය කියලා තියෙනවා. ඊළඟට දෙවෙනි සත්‍ය තමයි තණ්හාව. මේවයි සම්බන්ධකම සමහර විට දන්නේ නැහැ. එතකොට අර පංච උපාදානස්කන්ධයේ අල්ලගත්තු ගොඩවල් පහම දුක නම් අල්ලා ගැනීමට හේතුව නම් තණ්හාව තමයි හේතුව. ඒක තමයි දෙවෙනි සත්‍ය. සමුදය සත්‍ය හැටියට තියෙන්නේ. එතකොට ඒ හේතුව නැති කිරීමෙන්මයි එතකොට මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකටයි ඒක නිසා තමයි තණ්හාව මේ ඇතැම් තැන්වල නිවන හඳුන්වලා තියෙන්නේ තණ්හක්ඛයෝ. තණ්හක්ඛයෝ හි රාධ නිබ්බාණං. රාධමේ තෘෂ්ණාව ක්ෂය කිරීමම නිවනයි. නමුත් මේක මදි බොහෝ දෙනාට. මේක මදි. තණ්හාව ක්ෂය කරන්න ඕන තවත් මොකක් හරි ඉතුරු කරගන්නත්. අන්න එතන තමයි වරදින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේ තණ්හාව ඇති තාක් මේ දැවීමයි තියෙන්නේ. එතකොට විමුක්තිය කියලා කියන්නේ අන්නේ අර නිවීමයි, නිවීම තත්ත්වය. ඇත්ත වශයෙන්ම සරල දෙයි අපිට සමහර විට තේරුම් ගන්න බැරි වෙන. ඉතින් මෙන්න ඒ කාරණේ තමයි ඒක නිසාම තමයි දැන් මෙතන අවධාරණය වෙන්නේ. අවසානයේ මේ සූත්‍රය අවසාන කෙරෙන්නේ දිත්තේව ධම්මේ පරිනිබ්බායි. මෙලොවම පිරිනිවන් පානෝ. අන්න ඒක නිසා මේ පින්නතුන් නුවණින් කල්පනා කර ගන්නට ඕන. මේ අපන්නක ප්‍රතිපදාව අපන්නක කියලා කියන්නේ නොවරදින කියන අර්ථය. මේ ඇත්ත වශයෙන් මේකේ මේ වචනේ නිරුක්තිය යනත් නොයෙකුත් මතභේද තියෙනවා. ඇතැම් අය කියනවා අප්‍රශ්නක කියලා. ප්‍රශ්නයක් නැති එකේ කියලා. කොයි හැටි හෝ වේවා අපිට මේ වචනය ගැඹුරු නිරුක්තිකාරයින්ට උපකාර වෙන විවරණයක් අපිට සූත්‍ර දේශනාවලින් මහුවෙන වෙන තැනකින්. බුදුරජාන් වහන්සේ එක්තරා ඒ අංගුත්තර නිකායක තැනක ප්‍රකාශ කරනවා. උපමාවක් හැටියට දෙනවා අපන්නකෝ මණි කියලා එකක්. අපන්නක නමින් මණිකක් තියෙනවායි. මේ මණිකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මෙහෙමයි. මේ අපන්නක කියන මණික උඩට වීසි කරාම බිමට වැටෙනකොට කොයි පැත්තට වැටුණත් හරියට පිහිටනවා. හරියට පිහිටවනවා. අටුවාවේ එක පෙන්වුම් කරන්නේ. දැන් ඔය මේ පින්නතන හිතා ගන්න පුළුවන් සමසතරස් එකක් ඔය ලී කෑල්ලක් වුණත් සමසතරස් නම් ඒක වැටුණාම අර හය පැත්තෙන් එහෙකට ඒ තලයකට කොටින්ම තල හයක් ඇති මණිකක් හැටියටයි දක්වන්නේ. උඩ යට හතර දිශාව ඒක සමනම් උඩ වීසි කරාම වැටෙනකොට කොයි පැත්තට වැටුණත් හරි අන්න අර හරි ගියත් හරි වැරදුනත් හරි කියන එක ඒක යට තියෙනවයි කියලා කිව්වේ ඒකයි. ඒකට අපන්නක මණික ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපන්නක කියන වචනේ අමුතු නිරුක්ති නැත. එතකොට මේ අපන්නක ප්‍රතිපදාව ගැතම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ නිවැරදීම නොවැරදීම මේක වෙනවා කියලා කියන ඕනුනහම කියන්නේ අපන්නකම්. අපන්නක වශයෙන්ම මේක සිද්ධ වෙනවා. දැන් ඔය කියාපු මණික ගැන කියනවා තැනත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් කාය වාග් මනෝ කර්ම ඒ පැත්තෙන් ඒ දුසිරිතෙහි යෙදෙනවා නම් අපන්නක අර මණික වගේම මණික උඩට දැම්මහම ඒ කොතන හරි මේ පිටිනවා වගේ ඒ තැනත්තා අපායට යනවා නියතයි. අපායට ඒකාන්තයෙන් යනවා නොවරදින වශයෙන් යනවා. දැන් ඇතම් තැන්වල තියෙනෝනේ හරියට අපායට ගිහිලා තිව්වා වගේ වැටෙනවයි කියලා. ඒ නරක දේවල් ගැන කියනකොට ඊළඟට ඒ උපමාව මෙයදෙන හොඳ පැත්තක්. යම් කෙනෙක් සුචරිතෙහි හේදෙනවා නම් කාය වා මනෝ කර්ම ආදී හොඳ පැත්තට යොමු කරනවා නම් ඒත් අර අපන්නක මැරික උඩ දැම්මා වගේ ඒ පැත්තට හරියට පිහිටනවා. ඉතින් මේ කාසනේ හිතා ගන්න පුළුවන් අපන්නක ප්‍රතිපදාව කියන්නේ අන්න අර ඥානවන්තව කාරණා කාරණා හිතලා බලලා කෙනෙක් කීපමණට නොවේ ඒකේ ආදීනව ආනිසංසපක්ෂ හොඳට විමසලා බලලා තීරණයක් ගැනීම අර ඒකාන්ත දෘෂ්ටියක් ගැනීමක් නොවේ එතනින් කියන්නේ. දැන් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියලා දැන් අර දෙවෙනුව කිව්වනේ බුදුරජාණන් වහන්සේ නුව නැත්තා එහෙම හිතන්න නරකයි. මම හරියට දන්නේ නැහැ මේක හරිද කියලා. දෙවෙනි එක හරිද කියලා දන්නෙත් නැහැ. එහෙම නොදන්න මා මොකටද මම මේ පමණක් සත්‍යයි වෙන එකක් බොරුයි කියලා කියන්නේ. එහෙම කියන්නේ යන්නෙත් නැහැ. නමුත් ඒ පිළිවෙත විමසලා බලනවා. යම් විදියකින් මේ දෘෂ්ටි අරගෙන ඒ පිළිවෙත අනුගමනය කළොත් මට ලැබෙන ලාභය මේකයි. දෙවෙනි පිළිවෙත අනුගමනය ක්‍රියා කළොත් මට ලැබෙන ලාභයෙන් එකයි. ඒ දෙක කිරා බලනවා. ආදීන ආනිසංස කිරා බලනවා. කිරා බලලා ආනිසංස පක්ෂයට වැඩි තැන දෙනවා. ඡන්දය දෙනවා. අන්න ඒකයි යතන ඔය අපන්නක ප්‍රතිවදාවේ රහස. එතකොට ඒ විදිහට මේ කියාපු දැන් අපි කිව්වා මුලදී ඒක අපි මේ පින්නතුන් එක නිග්‍රහයක් හැටියට හිතන්න එපා. අද රටේ තියෙන බොහෝ දෙනාට ඒ අතින් ඔය අපි උගතුන් කියලා කියන සමහර අය පඬිත අය ඉන්නවා. ඒ වගේම පඬිත්කම හුඟක් වැඩි කරගත්තු අතිපඬිතයිනුත් ඉන්නවා. ඒ බඳු අයට මේ අපි කොච්චර කිව්වත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිටව ගන්න අමාරු. ප්‍රශ්න කරනවා. හැම එකම තර්කය. තර්කයේ ඉස්සරහට දාන. අර මෝඩ වෙලෙන්ද වගේ. යක්ෂයා මොන යකා කිව්වත් ඒ වචනේ හරිනම් ඒක හරි. අන්න ඒ පිළිවෙතනේ බුදුරජාණන් වහන්සේ ඒකට තැන දෙන්නේ. ඉතින් මේකෙදි අපි තවත් හුඟක් සූත්‍ර පටලවා ගැනීම සමහර මේ පිළිවෙතට බරක් වෙන්න පුළුවන්. මේ න්‍යාය අනුව මේ පින්නතුන්ටම අපි පවරනවා. දැන් බොහෝ කාලයක් මේ පින්නතුන් අහලා තියෙනවා යුගතුන් අතර සාකච්ඡාවට භාජන වෙන සූත්‍රයක් තියෙනවා කාලාම සූත්‍රය කියලා. මේ අවස්ථාවේ ඒක දිගින් දිගට විග්‍රහ කරන්න යන්තමින් කියනවා. ඔය කේසපුත්තිය කාලාමෙන්ට බුදුරජාණන් වහන්සේ ඒත් ඔය විදිහ අවස්ථාවක ඒගොල්ලෝ කිව්වා බුදුරජාණන් වහන්සේට මේ අපි ළඟට එන මේ සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණීන් එක ගොල්ලක් මෙහෙම කියනවා තව ගොල්ලක් ඇවිල්ලා ඒකට නිග්‍රහ කරලා වෙන මතයක් කියනවා අපිට මේව තෝරගන්න බෑ සැක අපිට සැක උපදිනවා ඒකට බුදුසහන් සැක උපදිය යුතුද දැන් සැක උපදිනවා ඒක කාරණයක් කාරණියක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඒ අයගේ එහෙම කියලා එහෙම උපතෝකෝටික ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම සැක ඇති වෙන එක ස්වාභාවිකයි කියලා බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ඔන්න ඊළඟට න්‍යාය 10ක් දක්වනවා. දැනට අපි කෙටියෙන් කියමු ඔය කෙටියෙන් අපි සලකා ගත්තොත් සිංහලට තීරණ ආකාරයෙන් කවුරුවත් එහෙම නැත්නම් කටින් කට යන කතාව නිසා ආරංචි මාත්‍රයෙන් කවුරුවත් කිව්ව පළියට එහෙනම් තර්කයෙන් බැලුවහම හරි වගේ පේන නිසා ඥායානුකූල වගේ පේන නිසා එහෙම නැත්නම් මේක බැලුව බැලමට ටිකක් හොඳ වගේ හරි වගේ පේන නිසා එහෙම නැත්නම් මේ කියන ශාස්ත්‍රීයවරයා මේ ශාස්ත්‍රීය අපි විසින් අප විසින් ගරු කටයුතු කෙනෙක් කියලා හිතලා ඒක මුල් කරගෙන මේ ගියාපු එක එක කාරණයක් එතන 10ක්ම දැක්වෙනවා මුල් කරගෙන තීරණයකට බහින්න එපා. ඉතින් ඕක කිව්ව පළියට බොහෝ දෙනා මේ සමහර විට ධර්මයේ සමහර කාරණා ප්‍රතික්ෂේප කරනත් ඒක යොදා ගන්නවා. අපිට ඒක නිසා සමහර අවස්ථාවල කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ අපේ උගත්තු කාලාම සූත්‍රයේ කාලාම දාලයි කියලා. ඒ විදිහේ දෙකුත් කරලා තියෙනවා. ඒකේ වටිනාකම තේරුම් අරගෙන අන්න ඒ කාලාම සූත්‍රය විග්‍රහ කරන්න ඕනේ ඔය අපන්නක ප්‍රතිපදාව මත පිහිටලා. මොකද එතන කියවෙනවා කෙලින්ම ඒ අයට බුදුඥානස ප්‍රකාශ කරනවා. කාලාමීනි ඔය කියපු ඥාය එකක්වත් දැඩිව ගන්න එපා. ඒ එකක්වත් වරදින්නත් පුළුවන්. අර යක්ෂයා කියපු එක වගේ යක්ෂයා බැලූ බැලමට හොඳට මේ නාලා කියලා ආපු කෙනෙක්. ඉතින් කොහොමද සැක කරන්නේ? ඉතින් අන්න ඒ වගේ හැම පැත්තෙම දේවල් තියෙනවා. ඒ එකක්වත් දැඩිව ගන්න එපා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න. ඒ ටික බොහෝ දෙනා අතහරිනවා. අත්තනාව ඥානීය තම තමන් ප්‍රත්‍යක්ෂයෙන් කියනවා නම් ඒක ඊළඟට බුදුරජාණන්සේ බොහෝ අවස්ථාවල පෙන්වුම් කරනවා. මේ ධර්මයේ තියෙන අමුතු දෙයක් නෙවෙයි. ලෝභ, ද්වේෂ, මෝහ නැති කිරීමක් ඒ පැත්තෙන් බලනවා නම්. එතකොට කෙලින්ම කෙනෙකුට බය නැතුව අහන්න පුළුවන් ලෝභය හොඳ දෙයක්ද නරක දෙයක්ද? උත්තරේ ලැබෙනවා නුවණැත්තෙක් නම් ලෝභය නරක දෙයක්, ද්වේෂය නරක දෙයක්, මෝහය නරක දෙයක්. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. ලෝභයේ තියෙන වෙලාවට තමයි හිත හරියට ක්‍රියා කරන්නේ නැහැ. ඔය බවුනන්ට එහෙම. දැන් මේ මෙතෙන්දී අපි මේ මේ කියන ටික මේ පිනතුන්ට එකතු කර ගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල අපි ධර්මයේ ගුණ ගැන කියනකොට ස්වාඛාත සම්දිට්ඨික අකාලික හිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියාපු ඒ වචන ටිකක් මෙතෙන්ට එනවායි බේතම. මේ ස්වාඛාත ධර්මය තුල තියෙන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ කරගත හැකි දේවල්. තමන්ටම කෙලින්ම අහන්න පුළුවන් මේ ලෝභය කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා උත්තර දෙන්න වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහය කියන එක. එතකොට ඒවා නැති කරලා අලෝභා දෝෂ ඒකත් අහන්න පුළුවන්. අලෝභය නරක දෙයක්ද හොඳ දෙයක්ද? ලෝභය නැතිකම, ද්වේෂය නැතිකම, මෝහය නැතිබ. අන්න ඒක තමයි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර කාලාමීන්ට කියනවා, කාලාමීනි තමන්ම විමසල බලලා යමක් වැරදි සහිත නම් ඒක අතහරින්, නිවැරදි කියලා හිතනවනම් මේ ධර්ම වැරදි සහිතයි, මේ ධර්ම හරි, මේ ධර්ම පිළි අරගෙන පිළිපැද්දාම මට මේ ආනිසංස තියෙනවා. අන්න එහෙමයි. එතකොට කාරණයක් විමසන්න තියෙන්නේ අර කියාපු එකකින්වත් නෙවෙයි. ඒ කියාපු එකකින්වත් නෙවෙයි. ඒ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒවා පරීක්ෂා කරලා බලලා පිළිගන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. ඔක්කොම අහක දාන්නේ කියන එකක් නෙවෙයි. ඔක්කොම අහක දාන්නේ කියන එකක් නෙවෙයි. ඔක්කොම පිළිගන්නේ කියන එකක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතයට ඒක උරගාලා බලලා, උරගාලා බලලා, උරගාලා කියලා කියන්නේ අර පොතින් නෙවෙයි. පොතින් නෙවෙයි. ජීවිතයට නම් කරගෙන මේක හරිද වැරදිද කියලා බලන්න ඕන. නමුත් ඒ ටික අර කියාපු විද්වතුන්ගෙන් කෙරෙන්නේ නැහැ බොහෝ විට. පොතේ තර්කය යන්නේ. එතකොට තර්කය විතරක් අල්ලගෙන අන්න අර කාලාම සූත්‍රයේ මුල් ටික විතරක් බොහෝ විට කතා කරගන්නවා. අගට තියෙන ඒ ගැන කතා කරනවා. අගට එන බුදුරජාණන් වහන්සේ කියාපු ගති දුනියම ප්‍රතිපද්‍ය. මේ ධර්ම වැරදි, මේ ධර්ම හරි, මේ ධර්ම ජීවිතයට ලං කරගත්තාම පරිහානියට ලක් වෙනවා, යහපතට ලක් වෙනවා. මේ ධර්ම ලං කරගෙන ජීවත් වුණොත් අපේ ජීවිතය සරු වෙනවා. අන්න එහෙම ඒ විදිහට ඒ න්‍යාය තුල, එහෙම නැත්නම් ඒ පරීක්ෂණය තුලින්, ප්‍රත්‍යක්ෂය තුලින් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කාරණා තුලින් නිගමනයක් ගන්න කියන එකයි කාලාමයන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේ ධර්මය තුල ඇත්ත වශයෙන් තර්කයක් තිබෙනවා නම් තියෙන්නේ ප්‍රත්‍යක්ෂයේ මත පිහිට වූ තර්ක න්‍යාය. ඒකට ඒක ඉතින් දිගට ඔය තර්ක ශාස්ත්‍ර ගැන කියනව නෙවෙයි. නමුත් ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන, ඒ ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන යන ගමන කෙලින්ම නිවන් කරා යන්නේ මොකද? අන්න අර කියාපු මේ ධර්මයේ ස්වාක්ඛාතයි, නෛර්යානිකයි. දැන් අර අපන්නක ප්‍රතිපදාව අටුවාවල තෝරන්නේ නෛර්යානික ප්‍රතිපදාව හැටියට. නිවන දක්වාම කෙලවරට යන. මොකද හේතුව? මේ ස්වාක්ඛාත නිසාම සම්දිට්ඨිකයි. මෙලොවම යම් ප්‍රමාණයක් දිටු දෙමි හිම තේරුම් ගන්න පුළුවන්. අර දැන් කියපු ලෝභ දෝෂ මොහ ආදී තම තමන්ට මේ මොහොතේ තේරුම් ගන්න පුළුවන්. සම්දිට්ඨික නිසා මේක අකාලිකයි. අකාලික නිසාම ඒහිපස්සික කියලා කියන්න පුළුවන්. ඒව බලව කියලා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒව බලව, ඒහිපස්සික. ඒ වගේම ධර්මයේ තිබෙන පියවරෙන් පියවරට ඉදිරියට ගෙනියන ඒ ප්‍රත්‍යක්ෂයේ එක් පියවරක් තව පියවරකට උපකාර කරනවා. ඒ විදිහටයි ධර්ම ජලබිලා තියෙන්නේ. බොහෝ අවස්ථාවල අපි පෙන්නවා සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් හරියට පඩි පෙලක් නගින්න වගේ එකකින් ඒ උස්සන පඩි ළඟට තියන තව පඩියක් පිළිගන්න ඉන්නවා. ඒ විදිහට ඕපනායික. ඒක නිසාම අන්තිමට අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ යන්න. එතකොට නුවණැත්තන් විසින් තම තමන්ව ප්‍රත්‍යක්ෂ කරගත්තු එක. අර විදිහට සභාවල තර්ක කරලා ප්‍රතික්ෂේප කිරීමවත් පිළිගැනීමවත් නෙවෙයි, තම තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේක හරිද වැරදිද කියලා නිගමනය කිරීමයි ඒ අපන්නක ප්‍රතිපදාවයි බුදුරජාණන් වහන්සේ එතකොට අපට ප්‍රකාශ කළ තියෙන්නේ. එතකොට මේ පින්වතුන්ට අද ටිකක් සංකීර්ණ විදිහේ දේශනාවක්. නමුත් මේ ගත යුතු දේ ගන්න මෙයින් අර තමන්ගේ ජීවිතවලට ලං කරගන්න උත්සාහවත් වෙන්න. මොකද මේ පින්වතුන් සීලාදී ගුණධර්ම රකිමින් මේ බලාපොරොත්තු වෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින්වත් මිදෙන්නයි. රූප භව අරූප භව ආදී ඒවා එච්චර වැදගත් කමක් නැහැ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ. අන්න එතකොට මේ අදට පැවැත්වූ දේශනාවක් මේ පින්වතුන්ට අපන්නක ප්‍රතිවදාව හඳුනාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය ගෙන යමින් අපි කවුරුත් ඒ බලාපොරොත්තු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින්වත් මිදෙන්නට මම ආමහණිව සාක්ෂාත් කර ගැනීමටත් මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිචේ සිට අකනිටා දක්වා යම් කෙනෙක් මෙවැනි ධර්මදේශනාත්මය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමති. අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාථමික බෝධියක නුතු මම මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගනින්. මේ ගාථා කියන්නේ තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධයා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ේවානාගමහින්දි ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීරිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.